रत्नदीप जन्मभूमि
जन्मभूमि
कदीप विजय भूमि
एकसत श्रीलंका संगमेन
उदार मातृभूमि मातृभूमि
අයිබුවන් අද 2018 ඔක්තෝබර් මස නැත්නම් වප් මස 17 වෙනි පුද දින අපි ඔබගේ නිවහනට එන්නේ ලෝ වටා තොරතුරු රැගෙනයි. ආදිකාලීනයේ සිටම වප් මාසය තුල කෙරෙන්නේ භෝග වැපිරීමයි. මේ කාලය තුලදී තමා මහා කන්නේ වැඩ ආරම්භ වන්නේ. මාස 3කට පෙර ආරම්භ වූ වස්සාන කාලෝ අවසන් වන්නේ වප් පොය සමග සම්බන්ධ වන කඨින පින්කම් මාලාවත් සමගින්. බෞද්ධයෝ මේ මාසය චීවර මාසය ලෙසද හඳුන්වනවා. මාස 3ක් තිස්සේ ආරාමයට සීමා වූ භික්ෂූන් වෙත නව සිවුරු ගිහියන් විසින් පිදීම මෙහි ප්‍රධාන අරමුණයි. සංඝාවාසයට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය සමග බෙහෙත් ආදියද බෞද්ධයෝ මහත් ශ්‍රද්ධාවෙන් එදාට පූජා කරනවා. බුදුන් ජීවමානව සිටිය කාලයේදී අගසව් ලෙස සාරිපුත්ත මහරහතන් වහන්සේ පත්කලී මෙවැනි වප් පොය දිනකයි. ඒ වගේම මතු බුදුවන මෛත්‍රී බුදුන් භික්ෂු ශාසනයට ඇතුළු වුණේද වප් පොය දිනක ලෙස විශ්වාස කරනවා. අශෝක මහරජ වෙත දේවානම්පියතිස්ස රජතුමා තමගේ ඇමති අරිට්ට සහ පිරිස යැව්වේ වප් පොය දිනකයි. ඒ ප්‍රතිඵලයක් තමා සංගමිතා තෙරණිය සහ පිරිස ලංකාවට භික්ෂූනි ශාසනය සහ ශ්‍රී මහා බෝධි අංකුර ගෙන ඒම.
වැසියන් කෙරෙහි නැමි අරහත් මහා මිහිඳු හිමි හිව්වේ උතුම් සදහම්නි පුත නුඹටත් පොවමි එමි ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතුත් පුත නුඹ වේ බඳු උතුම් ලංකාවේ දසතින් දුසිරිත් බොවේ මේ ගැන වැඩ කොලොත් නොවේ නුඹෙත් මගෙත් නම කියවේ ඉටු කොට කළ යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුඹයි මගේ පුතා උතුම් ලැබූ දිවි පෙවෙතේ කොටසක් ගත සමය වෙතේ බුද නොකොලොත් නොබෙන් පුතේ මෙලොවට කිසි පලක් නැතේ මේ ගැන වැඩ කොට ඉමහත් ලැබෙන දුකත් හිරිහැරයත් නිවනට සරි කොට සිතතොත් නුඹයි මගේ පුතා සමත් ආත් මටත් හිමි පොදු දේ නම් නැති බැරි හිඟ අවහිරකම් මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරු විරුකම් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවතුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්නේ
දැන් අපි ඔක්තෝබර් මාසයට අයත් වැදගත් සිද්ධීන් කීපයක් ඔබ හමුවේ තබනවා ආර්ථික වශයෙන් ඉක්මනින්ම දියුණු වී ලොව බලවතුන් අතරට පැමිණ සිටින චීනය මහජන චීන ජනරජය ලෙසට මා ඕ සේතුන් ලෝකයට හඳුන්වා දුන්නේ 1949 ඔක්තෝබර් 5 වනදා. ලබන වසරේදී 70 වැනි සංවත්සරය සමරනවා. ලොව මුල්ම අධිවේගී දුම්රිය සේවාව බිහි වුණේ ජපානයේ ටෝකියෝ සිට ඔසාකා නගරය අතරේ 1964 ඔක්තෝබර් 5 වනදින. බුලට් දුම්රිය නමින් එම ෂින් කන්සෙන් දුම්රිය මංගල ගමන එලෙස ඇරඹුණේ එය වෙඩිල්ලක් වගේ ඉගිලී ගිය නිසා. ඉන්ස්ටග්‍රම් ඡායාරූප බෙදා හැරීමේ ක්‍රමය ලොවට හඳුන්වා දුන්නේ කෙවින් සිස්ට්‍රම් සහ මයික් ක්‍රීගර් 2010 ඔක්තෝබර් 6 වනදා. අසරණයන්ට සහ ලෙඩුන්ට ශතක ගණනාවක් කල්කටා ප්‍රදේශයේදී සේවය කළ තෙරේසා මෞතුමියට නොබෙල් සාමත්‍යාගය ලැබුණේ 1979 ඔක්තෝබර් 17 වනදිනයි. 1997 ඇය ඉන්දියාවේදී මියගිය පසු ඉන්දියානු රජය ඇයට ගෞරවය දැක්වූයේ රාජ්‍ය අනුග්‍රහයෙන් අවමංගල උත්සවය පැවැත්වීමෙනුයි. අනතුරුව ඇයට ශාන්තුවරයක් ලෙස ජෝන් පෝල් පාප්තුමා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 2003 ඔක්තෝබර් 19 වනදා. ශ්‍රී ලංකා ප්‍රථම ලාංකික ආණ්ඩුකාර ස ඔලිවර් ගුණතිලක මහතා උපන්නේ 1892 ඔක්තෝබර් 20 අතර ප්‍රථම අගමැතිතුමා වූ මහාමාන්‍ය DSN නායක මහතා උපන්නේ 1883 ඔක්තෝබර් 20 වනදා. කෘෂිකර්මයේ උදෙසා අසීමිත සේවාවක් කළ මේ මහා පුරුෂයා සිහි කිරීමවත් ලංකාවේ ගුවි ජනදිනය යෙදෙන්නේ වාර්ෂිකව ඔක්තෝබර් 20 වනදාටයි. පිටරට මුදල් වැය නොකර පිටරටට ණය නොවී අපේම මුදලින් ගොඩනැගූ ගල් ඔය ව්‍යාපාරය සහ සේනනායක සමුද්‍රය අදටත් එතුමාගේ සේවාව සිහි කර දෙනවා. ලොව ප්‍රසිද්ධ ඔස්ට්‍රේලියාවේ ඔපරා හවුස් වසර 14කට ආසන්න කාලයක් වැයකොට ගොඩනගාගෙන මහජනයා සඳහා විවෘත වුණේ 1973 ඔක්තෝබර් 20 වනදා. නව ශ්‍රීලන්තයේ 40 වැනි අගමැති ලෙස ජසින්දා ආඩන් මහත්මිය දිවුරුම් දී එම තනතුරු ලබා ගත්තේ 2017 ඔක්තෝබර් 26 වනදා. අවුරුදු 37දී එම තනතුරු ලබාගත් ලාබාලම තැනැත්තා එයයි. ඇමරිකානු සංකේතයක් ලෙස පිළිගැනෙන නිව්යෝක් වරාය අසල තබා ඇති ලිබර්ටි ප්‍රතිමාව ඇමරිකානු ජනතාව වෙත කැප කළේ එදා සිටි ජනාධිපති ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් මහතා විසින් 1886 ඔක්තෝබර් 28 වනදා. වසර 35ක් තිස්සේ චීන රජය විසින් ගෙන යනු ලැබූ එක්දරු ප්‍රතිපත්තිය අවලංගු කරනු ලැබුවේ 2015 ඔක්තෝබර් 29 වනදා. 1945 ඔක්තෝබර් 9 වනදින උපන් ජනප්‍රිය නළු විජයකුමාරතුංග මහතා නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හැඳින්වෙන 1884 ඔක්තෝබර් 13 වනදා උපන් CWW කන්නංගර මහතා වර්ණවත් දේශපාලන ජීවිතයක් ගත කළ 1902 ඔක්තෝබර් 22 වනදා උපන් 5 වැනි ලංකා අගමැති ගාල්ලේ විජයානන්ද දහනායක මහතා කලාලොවට සේවය කළ 1934 ඔක්තෝබර් 15 වනදා උපන් නරිබේනාසා බක්මහ අකුණු වේදිකාවට ගෙන දයානන්ද ගුණවර්ධන මහතා ඇමරිකාවේ නාසා අභ්‍යවකාශ කඳවුරේ වැඩ කළ 1923 ඔක්තෝබර් 16 වනදා උපන් දීප්තිමත් විද්‍යාඥ තැන්පත් මුල්වරට හඳින්ගෙන පස් විමර්ශන කණ්ඩායමේ ප්‍රධානියා වූ ආචාර්ය සිරිල් පොන්නම් පෙරුම යන අය අපතරින් වෙන් වුවත් සමාජයට කළ සේවයට අපි කෘතඥ වෙමු.
බිමට කිසිදා ගර හන්න එපා
දෙමාපියන් අමතක
පෙඳලන්න එපා. ගස සිඳුවා ඉස සිඳවා ගන්න එපා. සමයි සිතාපන්නේ පියානුඹේ නුඹ රතයි පියා සිතාපන්නේ
කිරි සඳි කහ කුලි උතාර වූ මහ කෙලි මිනිස් අපේ උපතේ
උපන් බිමට කිසිදා ගර අන්න එපා.
දෙමාපියන් අමතක කරලන්න එපා.
සෙවන දුන්ගසේ අතු සිදලන්න එපා.
ගස සිඳුවා හිස සිඳවා ගන්න එපා.
සත කරුණා ගුණේ පතුරුවන්නේ
පුරුතලි පැත්තරි යුමා බිම හිලන්නේ මවක් ලෙසින් සැලකු ගසයි සිතා පන්නේ
උපන් බිමට කිසිදා ගර අන්න එපා.
දෙමාපියන් අමතක කරලන්න එපා.
සෙවන දුන්ගසේ අතු සිදලන්න එපා.
ගස සිඳුවා හිස සිඳවා ගන්න එපා.
ශ්‍රී ලංකා රජයේ ප්‍රසිද්ධ භාරකාර දෙපාර්තමේන්තුව පිහිටවනු ලැබුවේ 1930 ඔක්තෝබර් 22 වෙනි දින. ඉංග්‍රීසි භාෂින් මේ හඳුන්වනු ලබන්නේ පබ්ලික් ට්‍රස්ට් ඩිපාර්ට්මන්ට් කියලා. ධනවත් අය මිය පරලොව ගිය විට තම තමන්ගේ වතු පිටි, ගෙවල් දොරවල්, මුදල් හදල් හා තවත් තමන්ට අයත් වස්තුව තමාට කැමති පරිදි බෙදා දීම හෝ එහි ආදායම තමා කැමති අන්දමට ක්‍රියාවේ යෙදවීම ඔවුන්ගේ අන්තිම කැමති පත්‍රය අනුව මෙම දෙපාර්තමේන්තුව සතියුතුකමක්. මේ සංකල්පය මුලින්ම බිහිවුණේ නවසීලන්තයේ. ඉන්පසු එම ක්‍රියාවලිය ඕස්ට්‍රේලියාව, එංගලන්තය, සිංගප්පූරුව, හොංකොං, ෆිජි සහ සමහර ඇමරිකා එක්සත් ජනපද ප්‍රාන්තවලටද ක්‍රියාත්මක වෙනවා. දැනට ලංකාවේ මේවායේ අන්තිම කැමති පත්‍ර 1200ක් පමණ මෙම දෙපාර්තමේන්තුව සතු බව වාර්තා වෙනවා. සමහර දානාපතින්ගේ කැමැත්ත අඩුව මෙහි ආදායමෙන් කොටසක් පන්සල්, පල්ලි ආදී ආගමික ස්ථානවලටද නැතිබැරි දුප්පත් ළමින්ගේ අධ්‍යාපන සඳහාද බෙදී යනවා. වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය වේලාවට සමහර අයට එම පහසුකම් දෙනවා. මේවා සියල්ලම සිදුවන්නේ ඒ අන්තිම පත්‍ර නියෝග අනුවයි. මේ ශ්‍රී ලංකාවේ අගනා සේවයේ සැපීම පිණිස කොළඹ හතේ බෞද්ධාලෝක මාවතේ පිහිටියම විශාල ගොඩනැගිල්ල රජයට දන් දුන්නේ රටටත් ආගමටත් නොමසුරුව එදා කටයුතු කළ සර් ඩී.පී. ජයතිලක මහතා විසින්. ටර්බන් හවුස් නැමැති ගොඩනැගිල්ල භාරකාර මණ්ඩලය තිබෙන තාක් එහි පදිංචි වී සිටිය යුතු බවත්
ඒ විකුණා දැමිය නොහැකි විදියටත් එතුමා තමාගේ අන්තිම කැමැති පත්‍රය අණ කළා. දැනට එහි අධිපති සනත් වීරරත්න මහතා මණ්ඩලයේ 88 වැනි සංවත්සර උත්සවය ලබන සඳු දින පැවැත්වීමට සූදානමින් සිටිනවා. එදා මෙදා 1960 පාර්ලිමේන්තුව සමන්විත වූයේ මන්ත්‍රීවරුන් 151කින්. එම වර්ෂයේ මාර්තු 21 වෙනිදා අගමැති ලෙස දිවුරුම් දුන්නේ ඩඩ්ලි සේනානායක මහතා. ලංකා ඉතිහාසයේ කුඩාම කැබිනට් මණ්ඩලය පත් කරලා දේ දිනයි. එය 8 දෙනෙකුට සීමා වුණා. අගමැති, විදේශ හා ආරක්ෂක, ඩඩ්ලි සේනානායක, අධ්‍යාපන සංස්කෘතික කම්කරු කර්මාන්ත හා දීවර බර්නාඩාලු විහාරේ, කෘෂිකර්ම, ඉඩම්, ආහාර, වාණිජ හා වෙළඳ MD බණ්ඩා අධිකරණ, උත්තර මන්ත්‍රී එඩ්මන් කුරේ, ජනසතු සේවා නාවක, ගමනාගමන, තැපැල් හා විදුලි බල මොන්ටේ ගුජයවික්‍රම, ස්වදේශීය කටයුතු හා ග්‍රාම සංවර්ධන MCM කලී, සමාජ හා සෞඛ්‍ය සේවා උත්තර මන්ත්‍රී MVP පීරිස්. මේ 8 දෙනෙකුගෙන් යුත් ඇමති මණ්ඩලය පත් කළ ඩඩ්ලි 1960 අප්‍රේල් 6 වෙනිදා 4 වැනි පාර්ලිමේන්තුවේ පළමුවෙනි සැසිවාරය උත්සව ශ්‍රීයෙන් විවෘත කරා. අද 2018 වසරේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කණ්ඩායම 225ක්. එහි කැබිනට් ඇමතිවරුන් 42ක්, රාජ්‍ය ඇමතිවරුන් 24ක්, නියෝජ්‍ය ඇමතිවරුන් 21ක් ඉන්නවා. ඒ කියන්නේ සියලුම අය 87ක් වෙනවා. එදා නැති වරප්‍රසාද ගොඩකට හිමිකම් කියන අද ඇමති මණ්ඩලයේ බරපැන රටට ඉසිලිය හැකිද?
Sanaka dena vadamak
දෙල් පන්දු හෙවත් බාස්කට්බෝල් 2018 ආසියානු කාන්තා දෙල් පන්දු ශූරතාව මෙවර ලංකාව ජයග්‍රහණය කළා. ඔස්ට්‍රේලියාව යන ලෝක දෙල් පන්දු 11ක්ම හිමි කරගත් දෙල් පන්දු ක්‍රීඩාවේ සුපිරි රටක්. ලාංකික කණ්ඩායමේ කැපිපෙන චරිතයක් වන තර්ජනී ශිවලිංගම් කාලය තිස්සේ ඔස්ට්‍රේලියාවේ ලීග් තරඟවලට සහභාගි වූ අත්දැකීම් ඇති ක්‍රීඩිකාවක්. යාපනයේ 1982 දෙසැම්බර් 30 වැනිදා උපන් ඇය නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කලා උපාධි ධාරිණියක්. ඇය ලංකාව නියෝජනය කරන අවස්ථාවල ක්‍රීඩා කළේ ගෝල් විදිනියක් හෙවත් ගෝල් ෂූටර් කෙනෙක් ලෙසින්. සිය උසත් ක්‍රීඩා හැකියාවත් මෙම ජයග්‍රහණයට උපකාරී වුණා. බොහෝ අය සිතන්නේ ඇය ලොව උසම ගෝල් ෂූටර් කාන්තාව කියයි. ඇගේ උස මීටර් 2.08ක්, ඒ කියන්නේ අඩි 6.10ක්. තර්ජනී හැමෝටම තර්ජනයක්. මිස් බ්‍රිටිෂ් එම්පයර් 2018. ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ මිස් බ්‍රිටිෂ් එම්පයර් 2018 තරඟය සඳහා පසුගිය දින ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වුණු වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන එහි කෙරුණ දිනාගෙන තිබෙනවා. ඇය නවගමුව ප්‍රාදේශීය රෝහලට අනුයුක්තව සිය සීමාවාසික, ඒ කියන්නේ ඉන්ටර්න් පුහුණුව ලැබමින් කටයුතු කරන වෛද්‍යවරියක්. මේ තරඟාවලිය කාන්තාවන් උදෙසා කාන්තාවන් විසින්ම සංවිධානය කරන ජාත්‍යන්තර තරඟයක්. ඔස්ට්‍රේලියාව තෙවරක් ජයග්‍රහණය කර අතර වේල්ස් රූ රජින, එංගලන්ත රූ රජින මෙම කිරුළ දිනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව ජය ලැබුවේ මුල් වතාවටයි. ලෝක තැපැල් දිනය. ලෝක තැපැල් දිනය ආරම්භ වුණේ 1969 ඔක්තෝබර් 9 වෙනිදා. ලබන වසරේදී 50 වසරක් සමරන මේ දිනයට පෙර ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන පිදුරු තලාගල කඳුමුදුනේ තැපැල් පෙට්ටියක් ස්ථාපිත කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කරන තියෙනවා. කඳුමුදුනේ තිබෙන යුද හමුදා සුබසාධක වෙළඳ සැලෙන් සැමරුම්පත් උද්දරයනාදී මිලදීගත හැකි බවත් දෙස් විදෙස් සංචාරකයන්ට මතක සැමරුම් තැපැල්පත් යොමු කිරීමට එමගින් අවස්ථාව උදාවන බවත් මේ දෙපාර්තමේන්තුව පවසනවා. දෛනිකව නුවරඑළිය තැපැල් කාර්යාලවලට පැමිණෙන යුද හමුදා වෑන් රථයකින් මේවා එහා මෙහා ගෙන යෑම සිදු කරනවා. 1965 ඔක්තෝබර් 17 වෙනි දින උපත ලැබූ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා 1977 ඔක්තෝබර් 27 වෙනිදා උපන්, ඒ වගේම ලොව පසිඳු ක්‍රීඩක කුමාර් සංගක්කාර 1946 ඔක්තෝබර් 29 වෙනිදා උපන් ක්‍රීඩක අනුරත් හෙන්නකෝන් හා 1942 ඔක්තෝබර් 30 වෙනිදා උපත ලැබූ දේශපාලන ලොවේ ප්‍රසිද්ධ චමල් රාජපක්ෂ මහතාටද සුභ උපන් දිනයක් වේවායි පතමු. යුද හමුදාවේ අද්විතීය සෙනෙවියෙකු වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා සහ ඔහුගේ බිරිඳ වජිරා පෙරේරා දස වසරකට පෙර 2008 ඔක්තෝබර් 6 වෙනිදා අනුරාධපුර නගරයේදී මරාගෙන මැරෙන කොටි පොම්බකරුවෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් දයෙන් සමුගත්තා. ඒ සමගම තවත් අහිංසක සිවිල් වැසියන් 30 දෙනෙක් එකම මොහොතේ මිය ගියා. මේවා අපගේ සමහර මැති ඇමතිවරුන් ඌමනාවෙන්ම අමතක කරනවා. පෙරේරා වැනි අයගේ සේවය අකාලයේ අහිමිවීම රටට දැයට මිල නොකළ හැකි පාඩුවක්. ඒ දෙපොලට නිවන් සුව පතමු. නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමය අනුග්‍රහයෙන් ප්ලැනට් FM 104.6 ඔස්සේ සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ගුවනට මුසුවන ජන්ම භූමී ගුවන් විදුලි වැඩසටහනටයි. ලෝකෝත්තර සිටියත් දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/ජන්මභූමී වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය ඔස්සේ මීට සවන් දිය හැකි. 18 වන සන්නිය සහ ලංකාවේ මුද්දර. පසුගියදා මුද්දර ගාස්තු වැඩිවීමත් සමගම අලුත් මුද්දර කීපයක්ද මහජනයාගේ පරිහරණය සඳහා නිකුත් වුණා. රුපියල් 15ක් මිල ඇති මෙම මුද්දර පෙළ නිර්මාණය කළේ චිත්‍ර ශිල්පී කුමුදු තාරකයි. අපි නිතරම සමාජයේදී මේ 18 වෙනි සන්නිය සහ 18 පාලිය ගැන අසා ඇතත් බොහෝ දෙනා මේ මොනවාද කියා දන්නේ නැහැ. වෙස් මුහුණු හා අවස්ථා නිරූපණය කරමින් මුද්දර 18ක් හා සිහිවටන පත්‍රිකා තැනක්ද නිකුත් කිරීමට කටයුතු කළේ මුද්දර කාර්යංශයයි. 18 සන්නිය හා සම්බන්ධ වී ඇති යකුන් 18 දෙනා ලෙඩ රෝග 18ක් සමගද සම්බන්ධ වෙනවා. අමුක්කු සන්නිය වමනය සහ ආමාශය ලෙස, අභූත සන්නිය මානසික රෝගය, භූත සන්නිය යක්ෂයන් හා ප්‍රේතයන්ගෙන් ඇතිවන මානසික රෝග, විහිරි සන්නිය කන් නොඇසීම, දේවසන්නිය බෝවෙන රෝග, ගෙඩිසන්නිය සමේ රෝග, ගිනි ජලසන්නිය මැලේරියා සහ අධික උණ රෝග, ගොළුසන්නිය ගොළු භාවය, ගුල්ම සන්නිය ශරීරයේ ඇති පණු රෝග, ජලසන්නිය ශීතල සහ කොලරා වැනි රෝග, කනසන්නිය අන්ධ බව, කොරසන්නිය අතපය වාරු නොවීම, මරුසන්නිය මරණය, නාගසන්නිය නයි පිළිබඳ සිහින දැකීම, පිස්සු සන්නිය තාවකාලික සිහිමද ගතිය, පිත් සන්නිය සෙම රෝග, ශ්ලේෂ්මා සන්නිය මීමැස් මුර වැනි රෝග, වාත සන්නිය ඉදිමීම වාත රෝග. මේ වගේ දේ සම්බන්ධ ඈත කාලයේදී සිටම වැඳියා ජනකතා තියෙනවා. විශාලා මහනුවර සිටි ලිච්ඡව රජතුමා තම බිසව අන්පුරුෂයන් ආශ්‍රය කරන බවට සැකකර ඈ මරණයට නියම කරනවා. ඒ වෙලාවේ ඈ ගැබ්ගෙන සිටියා. මරණයත් සමගම දරුවෙක ප්‍රසූත කළ ඈගේ දරුවා තම මවගේ මෘත ශරීරය කමින් ජීවත්ව තම පියාගෙන් පලිගන්න කල්පනා කළා. මේ දරුවා කෝලසන්නිය නමින් ප්‍රසිද්ධව විසගුලි 18ක් සාදා ඒවාට මතුරා එම ගුලි යක්ෂයන් බවට පරිවර්තනය කර රජතුමා මරා එම රාජධානියත් විනාශ කළා. මේ යක්ෂයන් 18 දෙනා මිනිසයන්ට ගෙන දෙන්නේ ලෙඩ රෝග බව මිනිස්සු විශ්වාස කරන්න පටන් ගත්තා. සිංහලෙන් සන්නිය කියන්නේ රෝගයක්. යකුම කියන්නේ යක්ෂයන්ට කරන පුදසිරිතක්. තොවිල යනුවෙන් හැඳින්වෙන්නේ මේ පුදසිරිත. ඉතින් සමහරු ලෙඩක් සැදුණු විට එම රෝගය හා සම්බන්ධව සිටින්නේ යක්ෂකයා සිත ඒ යක්ෂයාට තොවිලක් නටා පුදසිරිත කර යක්ෂයා සතුටු කර රෝගියා සුව කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. එක එක රෝගයට වෙන වෙනම යක්ෂයන් ඇතයි ඔවුන් විශ්වාස කරනවා. ඒ අනුව තොවිලයට සූදානම් වෙනවා.
හොඳ වෙලාවට ගිහිලා තියෙන.
මනලා තේටි කකු දුන්නයි මල්ලකට.
අහා.
බොංගන බොංගෝ කියලා විතුනි මට.
ඇත්තේ?
මනලා දුවේ පෙන්කෙරුවේ මං උඹට.
බලේ හස්තලාවේ හුදුම පෙන්කෙරිලා කරලා තියෙන.
කොට 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 මම රබරේ කොටන කොට.
අන්න ඒක නම් හැබෑවට ඇත්.
ඌරට පිටනට කොට කොට.
ඒ බල කොට කොට වැඩි වෙනවා.
මංගේ ඌරට විද්ද කොට කොට. ඌර දිහුවයි කොට කොට.
බුදුහාම කොට කොට දුවලා තියෙන්නේ.
දුවලා සිටින් ඉඳන් ආලස්සන තරුණි.
ඇත්තේ?
බත් එකකින් ඇවිත් පිට කොටුවට බැදපි අද්දක පල්ල.
බුදුහාම බල.
දැක්කම මට කෙලහලුනි.
මං දැනගත කෙලයක් හිරයක් දුවනවා.
පත්තක පිටින් උස්සන් යන්නට හිතුනි.
බුදුහාමිය කාලක පිටින් උස්සන් යන්න වෙන්නේ.
පිදුරංගල විහාරය. මේ ළඟදී ශ්‍රී ලාංකික තරුණයන් කීප දෙනෙක් අශිෂ්ට ලෙස තම නිරුවත පෙන්වමින් පිදුරංගල විහාරය ළඟගත් ඡායාරූප වගයක් මුහුණු පොතේ පළවිවෙන් පසු පිදුරංගල යන වචනය මුවින් මෝට පැතිරෙන්න පටන් ගත්තා. කාශ්‍යප රජතුමා සීගිරිය තම රාජධානිය කරගත්තේ ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේදී. එහෙත් ඊට පෙර එම පර්වතය ආශ්‍රිතව සහ පිදුරංගල පර්වතය ආශ්‍රිතව භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බවට පුරාවිද්‍යා තොරතුරු ලැබී තිබෙනවා. සීගිරිය රාජධානිය පිහිටවීමට වසර 800කට පමණ පෙර ලියවුණු බ්‍රාහ්මී හා බ්‍රාහ්මී අක්ෂරවලින් ලියවුණු ලෙන් ලිපි 8ක් අදටත් දක්නට ලැබෙනවා. සීගිරි හැරුණු විට එම ප්‍රදේශයේ පිහිටි උසම පර්වතය වන මෙහි උස මුහුදු මට්ටමින් මීටර් 350ක් පමණ වෙනවා. පිදුරංගල පර්වතයට නැගුණු විට සීගිරි ඇතුළු හාත්පස මැනවින් නැරඹිය හැකි. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතට මාතලේ දිස්ත්‍රික්කයට හා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පිදුරංගල පබ්බත විහාරය පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් ගැසට් මගින් ලියාපදිංචි කර තිබෙනවා. කාශ්‍යපගේ සොහිර මුගලන් කුමරු පසු කාලෙක මෙම විහාරයේ ගොඩනැගීම සඳහා රත්තරන් පූජා කළ බවත් එසේ රන් පුදා තැනූ විහාරය පිදුරංගල වශයෙන් ව්‍යවහාර වෙන පටන් ගත් බව ජනවහරේ දැක්වෙනවා. කාශ්‍යපද තම සොහිර කුමරු ඉදිකළ මෙම විහාරය කෙරෙහි මහත් බැතියෙන් සිටි බවත් පසුව අවසානයේදී එතුමාගේ ඉල්ලීම පරිදි ඔහුගේ ආදාහනය මෙම බිමේ මිලී සිදු කරන බවත් වාර්තා වෙනවා. මේ පර්වත පාමුල ඇති දාගැබක් ගැනීමේදී එහි තිබූ දැවමය අඟුරු සමග මිනිස් සිරුරක අවශේෂයන් මතුවී තිබුණු බවත් සැලවෙනවා. එම ස්තූපය දැනටත් දැකිය හැකි. ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස් වූ HPC බෙල් මහතා සීගිරි චිත්‍ර පිළිබඳව ඔහුගේ මතය පැහැදිලි කරා. පිදුරංගල විහාරය වැඳීමට යන බිසවහ සේවිකාවන් ලෙසටයි ඔහුගේ නිගමනය වූයේ. ශ්‍රී ලංකාවේ දැනට දක්නට ලැබෙන පැරණිතම ගඩොල් බුද්ධ ප්‍රතිමා දැකිය හැකිද මේ පිදුරංගල විහාරයේ. මෙයට අමතරව විහාර බිමේ ඇති ලෙන් කුටිවල 12 සියවසට අයිති චිත්‍ර කීපයක්ද තිබෙනවා. සීගිරිය මෙන්ම පිදුරංගල නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන් මෙහි නිතර එනවා. අසැබි සිත් ඇති කාලකන්ණි අයට මේ වගේ අවකල් ක්‍රියා තවදුරටත් කිරීමට ඇති ඉඩකඩ අසුරා දැමීමට වගකියුත්තන් දැඩි පියවර ගත යුතු.
සහ රෝස තිරුවානි කඳුවැටිය. ආසියාවේ විශාලතම රෝස තිරුවානා කඳුවැටිය පිහිටා තිබින්නේ ලංකාවේ බව ඔබ දන්නවාද? ඒ සමගම එතන විශාලතම නාමල් උද්‍යානයද දකින්නට ලැබෙනවා. කොළඹ අනුරාධපුර මහා මාර්ගය ඔස්සේ ගිය විට හමු වෙන මදටු ගමහන් දියේ සිට මෙම උද්‍යානයට කිලෝමීටර් 7කට එහෙන් දකින්නට පුළුවන්. නාමල් විශාලත්වය අක්කර 2000ක් පමණ වෙනවා. පුරාවිද්‍යාඥයින් හා ඉතිහාසඥයන්ගේ මතය අනුව මෙම තිරුවානාගල් වසර මිලියන 550කටත් වඩා පැරණි. ක්‍රිස්තු පූර්ව 4වන සියවසේ රජකල දේවානන්ද පියතිස්ස රජ දින සිට පසු කාලීන රජ වුණු 4වෙනි දප්පුලගේ රාජ්‍ය කාලය වනතුරු මෙම වනය අභාවයට නොගොස් බලාගත්තා පමණක් නොව අලුතෙන්ද පැල රෝපණය කෙරුණා. දප්පුල රජතුමා සිරකරුවන්ට හා නීති රීති කැඩුව අයට මෙහි අභයදානය දුන්නා. ඔවුන්ට දුන් දඬුවම තමා නාමල් ගස් සිටුවීම. ඔවුන් එහි තම රාජකාරිය කරමින් නිදහසේ ජීවත් වුණා. මනුෂ්‍ය අභය භූමියක් ලෙස එදා එම ප්‍රදේශය හැඳින්වුණා. විද්‍යාඥයන් පවසන අන්දමට මෙම උයනේ නාමල් ගස් අතර එම ගස්වල සෙවණි නිවර්තන කලාපීය ගස් වර්ග 102කට මව් බිමක් වන අතර ඒවැන් 82ක්ම ඖෂධ පැල ඇති බවයි. කුරුළු වර්ග 18ක් මෙතන ජීවත් වන අතර අලි කොටි මුවන් හා වඳුරන් ගෙන්ද අඩුවක් නෑ. මේ රෝස කිරි ගරුඬ ආසියාවේ කෙතරම් ප්‍රසිද්ධද කිවහොත් ඉන්දියාවේ රජකළ ෂාජහාන් රජු ආදරය වෙනුවෙන් ඉදිකළ ටජ් මහල නිර්මාණය කිරීමට ලංකාවෙන් අමුද්‍රව්‍ය ගෙන ගිය බව වාර්තා වෙනවා. කැලෙන් වැසී තිබූ මේ ජාතික වස්තුව සොයාගත්තේ වනවාසී රාහුල හිමියන්. ඒ සොයාගත්තේ 1991 මාර්තු 28 වෙනිදා. එදින සිට මෙම වස්තුව මතු පරපුර සඳහා ආරක්ෂා කරන වැඩපිළිවෙල ආරම්භ කළා. රෝස තිරුවානා කඳු වැටිය ප්‍රමාණය අක්කර 600ක්. මුහුදු මට්ටමේ සිට මීටර් 150 350 අතර උසක පවතිනවා. දැන් මෙම පෙදෙස දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක්. මෙම වස්තුව මේ රටේ සියලුම මානව වර්ගයාටත් සතුන්ටත් ආරක්ෂා කර තැබීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත මෙහෙයුම් හා නදට්ටු කටයුතු සඳහා ගිවිසුමකින් නීත්‍යානුකූලව පවරා දුන් බව උන්වහන්සේ කීවා. මම ජීවතුන් අතර සිටින තාක් මේ වනය ආරක්ෂා කරනවා. කොන්දේසි සහිතව තමයි මේක පරිපාලන කටයුතු සඳහා භාර දුන්නේ. කොන්දේසි කඩකළොත් මෙම ගිවිසුම දෙපාර්ශවයේ සාකච්ඡා කරලා හොසි කරන බවට සඳහන් වෙනවා. මම බලාපොරොත්තු වුණා මේ ජාතික සම්පත මම පවත්වාගෙන ආපු ආකාරයටම ඔවුන් පවත්වාගෙන යාවි කියලා. ඒ තමයි වනවාස රාහුල හිමියන්ගේ වචන. ජපාන් ජාතිකයන්ගේ ආධාරයෙන් ඉදිකර JR ජයවර්ධන අනුස්මරණ භවන මධ්‍යස්ථානයේ 2018 ජූලි 28 වෙනිදා විවෘත වුණා. ලංකාවේ මුල්වරට ඉදිකරන දැව කෞතුකාගාරය සඳහා මුල් ගලද තිබෙනවා. දැව සම්බන්ධයෙන් විස්තර මහජනයාට දැනගන්න හැකි වේවි. කළුවර ගස, එහි කොළය, මල්, පාසල් සිසුන් දැකලා නැහැ. උද්භිද විද්‍යාත්මක වටිනාකම සඳහන් කරලා නොදකපු අයට දැන ගැනීමට හැකි වෙනවා. මෙම උයන සහ රෝස තිරුවානා කඳු බැලීමට එන අය රුපියල් 20ක් ගෙවනවා. එම ආදායම වනයේ නඩත්තුවට පෙරවෙනවා. ඒ කියන්නේ මෙහි වැඩ කරන අයගේ පඩි ගෙවීමට යොදවනවා. දැනට මෙහි 15ක් පමණ සේවය කරනවා. එම පළාතේම රැකියා නොමැති අය තමා මෙහි දැනට සේවය කරන්නේ. උන්වහන්සේ කියන්නේ මෙම පළාතට පිටින් අය නොගෙන්වා ප්‍රදේශයේම අය මෙහි වැඩට යෙදීමෙන් උයන වඩාත් රැකගත හැකි බවයි. දේශපාලඥයන් මෙහි ඇවිත් ඔවුන්ගේ ඇම්බැට්ටයින් මෙහි සේවය යොදවා මෙතරම් අමාරුවෙන් රැකගත් උයන නැති වේ යයි සමහර විට තමාට බියකුත් තිබෙන බව පැවසුවා.
Yeah.
ගණනක අතීතයේ සිට මිනිසාගේ වන්දනාමානවලට ලක්වී සිටි අදෘශ්‍යමාන බලවේගයන් ලෙසට දෙවියන් හඳුන්වා දිය හැකි. ගස්වැල්, අවුව, වැසි, සුළං, ගිනි, කඳු ආදී දේවත්වයලා සැලකූ අතීත මිනිසා නිසා දෙවි දේවතා ඇදහිලි පෙරමුණට ආවා. දීපේ දීපයට දෙවි දේවතාවුන්ගේ ඇදහිලි ක්‍රම හා ඔවුන්ගේ නාමයන්ද වෙනස් වෙනවා. විශේෂයෙන්ම දේව සංකල්පනා විශාල සංඛ්‍යාවකට නිජ බිමවෙන්ම වැඩි දෙවි දේවතා පෙරහැරක් ඇති මහා භාරතයේ මෙහි මුල් තැන ගන්නවා. අදටත් එසේමයි. ඕල් සිතන විදිහට සමහර දෙවිවරු ප්‍රබලයි, සමහරු දුබලයි. එසේ අති ප්‍රබල නමුත් කිසිදු ගරු සත්කාරයක් නැති එකම දෙවියා නම් සදෙව්ලොවට අධිපති සක්දෙවිඳුයි. නැත්තම් ශක්‍ර දිව්‍ය රාජයා. බෞද්ධ සාහිත්‍ය ශක්‍රයාට සුවිශේෂ තැනක් ලබා දී ඇති බව පේනවා. මේ බලගත් දෙවියා නොමැති කතාවක් බෞද්ධ පොත්පතේ නැති තරම්. කුස ජාතකය, සස ජාතකය, ගුත්තිල ජාතකය, වෙස්සන්තර ජාතකය ආදී ජනප්‍රිය කෘතීන් ගණනාවකම රැඳී සිටින සක්දෙවිඳු ඉල්ලීස ජාතකයට අනුව මහ දම් පින් පවත්වා එක්රස් කරගත්තා වූ පින් මහිමෙන් සදේව් ලොවටම අධිපති වූ බව කියවෙනවා. විශාල භාර්යාවන් සංඛ්‍යාවක් පිරිවරාගෙන ගලින් නිම කළ මනහර ශෛලාසනයක වැජබෙන විටක මනුලව වගතුව සොයමින්ද තවත් වර්ග දෙවියන්ට තෙද බල පෙන්වමින්ද සෑම විටම බොහෝ අයගේ මුවඟ රැව් දෙන ශක්‍ර දෙවියන්ට ඇස් දෙකක් නොව ඇස් දහසක්ම තිබෙනවලු. බිරියන් දහස් ගානක් සැමියක වුවත් කිසිදා වියපත් නොවන දරු මුණු පුරන්ද නැති ඔහුගේ අගබිසව ඉන්ද්‍රාණි නම් වෙනවා. ඇයද කිසිදා මහලු නොවන්නේය. සක්‍රයාට දික්පති, තදිඋපති, සූරපති, දසස් ආදී පර්යාය නාමයෙන් බොහෝය. ඔහුගේ අශ්වරතේ රියදුරා මාතලීය. ඔහුගේ සංගීතඥා සදෙව්ලොවටම අග්‍ර පන්සිලුය. ඔහුගේ ශෛලමය ආසනය පණ්ඩු කම්බල ශෛලාසනයයි. එය ගලකින් නිමා වුවත් මෙහිපිට යම් පින්වත්තෙකුට දුකක් කරදරයක් වේ නම් එය වෙඩරුවෙන් උණුවෙන්නට පටන් ගන්නවා. ඒ අනුව සක්‍රයා දුකට පැත් තැනැත්තා සොයා මනුලුවට පැමිණෙනවා. සක්‍රයාට නිද්දහසක් තිබෙන නිසා දසස් නමින්ද ඇඳින්වන මේ දෙවියාට ලොව හැමතැන වෙන දේවල්ද මැනවින් පෙනෙන බවද සමහරු විශ්වාස කරනවා.
කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම ආයුර්වේද කෞතුකාගාරය මේ ළඟදී විවෘත වුණේ දේශීය වෛද්‍ය එච්.එම්. විතානච්චි වෙදමහතාගේ සංකල්පයක් හා නිර්මාණයක් වශයෙන්. මහියංගන අංගරේ සිට පදිය තලාව මාර්ගයේ පැමිණ දඹාන හන්දියෙන් දඹාන මාර්ගයේ කිලෝමීටරයක් ආවහම මෙතනට එන්න පුළුවන්. පැරණ වෙදවරුන් පාවිච්චි කළ බෙහෙත් ගල්, කුරහන් ගල්, තෙල් භරණි, අරිෂ්ඨ භරණි, ඖෂධ බහාලුම්, ආයුර්වේදයේ කිරුම් මිනුම් උපකරණ, ගව අංහා සත්ව අස්ති වලින් සාදන ලද බෙහෙත් මංජුසාවන්, විවිධ වර්ගයේ බෙහෙත් සැර යටි, බුද්ධදාස රජතුමා විසින් ශල්‍ය කර්මය සඳහා භාවිතා කරන ලද ගල්යායුධ ආකෘති, ඉතා පැරණි මාලිමා යනාදී මෙහි දකින්නට පුළුවන්. ඖෂධ පැන වර්ග සිය ගණනක විස්තර, ඖෂධීය ගුණය, පුළුල් කර ගැනීම, රෝගවලින් ආරක්ෂා වීම, එදිනෙදා කරන ප්‍රතිකාර රූපවාහිනියක් මගින් මෙහිද විස්තර කරනවා. වෙනත් තැනක නැති දේ දැක ගැනීමට කැමති අය මහියංගට යට යනවා නම් මෙතනට ගොස් නරඹන්නට පුළුවන්. මේ අතර ළඟදී විවෘත වූ තවත් කෞතුකාගාරයක් ගැන අපි ඔබ දැනුවත් කරන්න කැමතියි. ඒ ශ්‍රී ලංකාවේ තේ කෞතුකාගාරයයි. තේ වගාව අපට හඳුනා දුන්නේ ඉංග්‍රීසි ජාතිකයන්. මෙරට තුල තේ වගාව ව්‍යාප්ත කිරීම සඳහා පර්යේෂණ පවත්වමින් දැඩි වෙහෙසක් ගනු ලැබුවේ ජේම්ස් ටේලර් විසින්. ඔහු ලූල් කඳුර වතු යායේ තේ වගාව ඇරඹුවේ 1867. මුලින්ම මෙම කෞතුකාගාරය ලූල් කඳුර වත්තේ තිබුණ නමුත් දැන් එය හන්තානට ගෙනවි තිබෙනවා. මහනුවර රෝහලට යන ගමන් කරන මාර්ගයේ ගොස් රෝහල අසලින් වමට දිවෙන මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ ගිය විට මේ තේ කෞතුකාගාරය දැක ගන්න පුළුවන්. එම ගොඩනැගිල්ලේ බිම් මහලේදී තේ වගාවට අදාළ යන්ත්‍ර සූත්‍ර රසක් දැක ගන්න පුළුවන්. අතීතයේදී කඳු ප්‍රදේශවලින් කේබල් ආධාරයෙන් තේ කර්මාන්ත ශාලාවට තේ ප්‍රවාහනය කළ ආකාරය, පැරණි තේ වියලන යන්ත්‍ර, ඇඹරූම් යන්ත්‍ර යනාදී පිළිබඳ පුළුල් අවබෝධය ලබා ගන්නත් පුළුවන්. තේ කම්හලක විශාල ආකෘතියක්ද මේ මහලේ තියෙනවා. පැරණි කිරුම් යන්ත්‍ර සහ විවිධ තේ වර්ගයන්ද මේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. ජේම්ස් ටේලර් මුලින්ම තේ සකස් කිරීම සඳහා යොදාගත් ඇඹරූම් ගල තාච්චියද මෙහි තැන්පත් කර තිබෙනවා. ඒ වගේම තේ වගාවේ ආරම්භයේ සිට මේ දක්වා විකාශනය සිදු වුණේ කෙසේද යන්න පිළිබඳ පැරණි ඡායාරූප ආශ්‍රයෙන් දැනුවත් ලබා ගන්න පුළුවන්. අතීතේ අලි යොදාගෙන තේ පෙට්ටි ප්‍රවාහනය කළ සැටි, පසුව කඩු ගන්නා ඔසේ දුම්රිය යොදාගෙන ප්‍රවාහනය කළ ආකාරයද ඡායාරූප මගින් දකින්නට පුළුවන්. එතන ජේම්ස් ටේලර්ගේ පිළිරුවක්ද තිබෙනවා. විදුලි මෝටර් රථ සඳහා විදුලිය කැවූ මාර්ගය ඉදිකරයි. පෙට්‍රල් ඩීසල් වැනි ඉන්ධන මගින් ක්‍රියාකරන වාහන අනාගතයේදී භාවිතයෙන් ඉවතට විසිවනු ඇති බව බොහෝ දුරට තහවුරු වී ඇති සත්‍යයක්. දැනට ලොව ඉතුරු වී ඇති ඉන්ධන වසර 50ක් පමණ යන විට ක්ෂය වී යනු ඇතැයි දැනටත් අනාවැකි පල වී තියෙනවා. තවද පරිසර දූෂණය වැළැක්වීමටත් විදුලිකාර් සමත් වෙනවා. නමුත් දැනට මේ විදුලිකාර් භාවිතා කරන පාරිභෝගිකයන් මුහුණ දෙන සුලභ ගැටලුවක් වන්නේ එම රථවල බැටරි ආරෝපණය කර ගැනීමයි. ඒ කියන්නේ බැටරිය රීචාර්ජ් කිරීම. තම රථයේ බැටරියේ ඇති ශක්ති ප්‍රමාණය කොතරම් දුරක් යාම සඳහා ප්‍රමාණවත් වේදැයි යනු රියදුරාට ප්‍රශ්නයක්. බැටරිය පහසුවෙන්ම ආරෝපණය කරගත හැකි මගක් තිබේ නම් මේ ප්‍රශ්නේ එතනින්ම විසඳෙනවා. ස්වීඩනයේ දැන් විදුලිය කැවූ පාරවල් සෑදීමේ කටයුතු අත්හදා බලන්න ආරම්භ කළා. එහිදී ඔවුන් සිදු කරන්නේ විදුලිය කවන ලද ලෝහමය පටියක් මාර්ගයට කාවද්දා මාර්ගය ඉදිකිරීමයි. විදුලි මෝටරියක් මෙවැනි මාර්ගයට පිවිසෙන විට වාහනයේ ඇති කිසියම් සංවේදයක් සෙන්සරයක් මගින් මෙම විදුලි පටිය හඳුනා ගන්නවා. එවිට වාහනයේ යටිපැත්තේ ඇති ස්වයංක්‍රීය අතක් වැනි කොටසක් දිග ඇරි ඉහත කී පාරේ ඇති විදුලි පටිය සමග සම්බන්ධ වෙනවා. ඒ හරහා වාහනය ධාවනය වෙමින් තිබියදීම කිසිදු ගැටලුවක් නොමැතිව එහි බැටරිය ආරෝපණය වෙනවා. එම අතක් වෙනි කොටස ඉතා පහසුවෙන් හැරෙන්නට හැකි නම්‍යශීලී ආකාරයෙන් නිපද වෙන නිසා වාහනය මොන ආකාරයකින් එහා මෙහා ගියත් එම ලෝහමය පටිය අතර ඇති සම්බන්ධය කැඩී නොයයි. දැනට ඉදිකර ඇති මාර්ගවලටත් මෙම විදුලි පටි සවිකරගත හැකි බවත් ඔවුන්ට විශ්වාසයි. ඉතින් දයාබර ජන්මභූමිය සන්නිනි, කෙමෙන් කෙමෙන් කාලය ගත වී දැන් ඔබෙන් සමුගන්න වෙලාව ඇවිත්. අද ජන්මභූමි වැඩසටහනේ සම්පූර්ණ පිටපත සහ අඬදායකත්වය පර්ල් සෙන්රත් දසනායකගෙන්. එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද වැඩසටහන නිෂ්පාදනය කර තාක්ෂණය සපයා මෙතෙක් වෙලා ඔබ සමග රැඳී සිටි මම නිලුපුල් රුවන්මාලි. යලිත් මෙවන් වැඩසටහනකින් ඔබ හමුවන තුරු ඔබට සුබදායි රාත්‍රියක්.
අපි දෙන්නා වගේ දෙන්නම කැකුළුයි මේ නෝබරකම් ලෝකේ
පින්නානි උබයි අති කිවිනි.